සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංසා ධම්මස්සවන කාලෝ අයං භදංසා ධම්මස්සවන කාලෝ අයං භදංසා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නවන්න රූපේන නරෝ සුජානෝ නදිස්සසේ ඉස්තර දස්සනාය සුසඤ්ඤතානං ච වියංජනේන අසඤ්ඤතා ලෝක නිමං කරංති පතිරූපකෝ මත්තිකා කුණ්ඩලෝච ලෝහද්ධමාසෝව සුවන්න ඡන්නෝ චරන්තියේකේ පරිවාර ඡන්නා අන්තෝ අසුද්ධා බහිසෝභමානාති පින්වත්නි අද මේ ඉරිදා පවත්වන මේ ධර්ම දේශනාව සඳහා මා ගාථා දෙකක් මේ වෙලාවේදී මේ දේශනා කළේ ත්‍රිපිටකයේ සඳහන් වන සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ සත්ත ජටිල කියන සූත්‍රය ඇසුරු කරගෙන ඒ සූත්‍රය ඇසුරු කරගෙන ධර්ම කරුණු ස්වල්පයක් සිහිපත් කරන්නයි සූදානම් වන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ගාථා දෙක දේශනා කළේ එක්තරා රජ කෙනෙක් මුල් කරගෙන කොසල් රජතුමා මුල් කරගෙන මේ ගාථා දෙක දේශනා කළේ. දවසක් කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න උන්වහන්සේගේ ආරාමයට පැමිණියා. ඇවිල්ලා උන්වහන්සේට වැඳලා කතා කර කර ඉන්න අතරේදී උන්වහන්සේගේ ආරාමයේ ඉදිරිපසින් ජටිලය, නිගන්තය මේ ආදී පිරිසක් ඉස්සරහෙන් ගමන් කරනවා. කොසල් රජුරෝ මේ බුදුරජාණන් වහන්සේගේ කතාව යන අතරේදී මේක දැකලා ඒ කතාව නවත්තලා එතනට ගියා. ගිරිල්ලර ජටිලයන්ට ඒ වගේම නිගන්ත මේ ආදි විවිධ පිරිස් ලංකාවේ ඉන්දියාවේ අදටත් ඒ වගේ පිරිස් ඉන්නවා. නිගන්ත පිරිස් ඉන්නවා, ජටිල කියලා පිරිස් ඉන්නවා, ඒකපාතික කියලා පිරිස් ඉන්නවා. විවිධ නම් වලින් හඳුන්වන විවිධ නිකායන්, මේක නිකාය කියන්නේ කොටස් ඉන්නවා. ඉතින් මේ කොසල් රජතුමා මේක දැකලා ඒ පිරිස හමුවන්න ගියා. හමුවන්න ගිහිල්ලා ධන ගහලා ඒ අයට තමන්ගේ මේ කරේ දාගෙන හිටපු සලුව අතුරලා දිම වඳිනවා. ගඳලා බුදුහාමුදුරුව හම්බ වෙන්න ඒගොල්ලෝ ගියා. බුදුහාමුදුරුව හම්බ වෙන්න නැවතත් ආ. බුදුහාමුදුරන්ට දැන් කියනවා ස්වාමීනි, අර ගියේ රහතන් වහන්සේලා පිරිස. ඒ රහතන් වහන්සේලා පිරිසක් ඉතින්ට ඒ මාව පසු කරගෙන ගියේ උන්වහන්සේලාටයි මම මේ වන්දනා කළේ. ඒ වෙලාවේදී බුදුහාමුදුරුව මෙන්න මේ ගාථා ටික කියනවා කොසල් රජුවන්ට. මේ ගාථා කියලා රජතුමාට ධර්ම කරුණු ස්වල්පයක් මතක් කරනවා. මේ ධර්ම කරුණු පින්වත්නි එක පැත්තකින් ලෝකෝත්තර පැත්තට තමයි වඩාත්ම නැඹුරු වෙන්නේ. ලෝකෝත්තර පැත්ත මුල් කරගෙනයි මේ ගාථාවන් මේ ධර්ම කරුණු සඳහන් කරන්නේ. ඒ වගේම අපි මේ ලෞකික ජීවිතයක් ගත කරන අය හැටියට, නිහි ජීවිතයක් ගත කරන අය හැටියට ඔබේ ජීවිතයට මේක ඈඳ ගන්න, එකතු කර ගන්න කරුණු, ප්‍රයෝජනවත් කරුණු මේ අතර ඉතාමත්ම වටිනා කරුණු කියනවා. ඒකයි මේ මතක් කරන්නේ. මේක එදිනෙදා ජීවිතයේදී බොහෝ දෙනෙක් ප්‍රයෝජනෙට ගන්නවා. නවන්න රූපේන නරෝ සුජානෝ නැවිස්සසේ ඉතර දස්සනේන අපිට මිනිස්සෙක් තීරණය කරන්න බෑ හොඳද නරකද ගුණවත්ද එහෙමත් නැත්නම් ඔහු අසත්පුරුෂද මේ ආදී මේ කිසි දෙයක් පුජ්‍යලයේ වර්ණයෙන් තීරණය කරන්න බෑ මේ ලෝකයේ මේ වර්ණය කියන එක ඒක භේදයක් හැටියට ලෝකේ පුරා එදත් තියෙනවා අදත් තියෙනවා හෙටත් තියෙනවා ඒ වර්ණයෙන් පුජ්‍යලයක මනින්න වෙන් කරන්න හොඳ නරක තෝරන්න වර්ණය යොදා ගන්න පුළුවන් කමක් නැහැ කෙනෙක් මේ අහවල් වර්ණය නිසා හොඳයි කියලා කියනවා නම් ඒක මුලාවක් අපි එහෙම හිතාගෙන ඉන්නවා නම් මේ වර්ණයේ තියෙන එක්කෙනා හොඳ කෙනෙක් කියලා මේ වර්ණයේ තියෙන එක්කෙනාව පිළිගත නැති කෙනෙක් කියලා ඒක මුලාවක් මේක මේ සමාජයේ වර්තමාන සමාජයේ එදා සමාජයේ පිළිගත්ත දෙයක් හැමෝම දන්න මේ වර්ණයෙන් මිනිස්සුන්ව මනින්න බෑ කියලා බුදුහාමුදුරුවෝ වසල සූත්‍රයේදී ඒ කාරණේ සඳහන් කළා පරාභව සූත්‍රයේදී උන්වහන්සේ කරුණ දේශනා කළා පරාභව හැටියට ඒ කාරණා ඒ වගේ හිතනවා නම් එහෙම බෙන් කරනවා නම් එතකොට ඒ වර්ණයේ කියන එක පුජ්‍යලියුගේ ගුණවත්කම අසත්පුරුෂකම තෝරන්න මිනුම් ගන්නක් නෙවෙයි ඒ වගේම රූපේන රූපේ නිසා පුජ්‍යලියක අපි මේ ලස්සන කෙනෙක් දැක්කහම ප්‍රසන්න කෙනෙක් දැක්කහම අපි හිතනවා හරි හොඳ කෙනෙක් කියලා අවලස්සන කෙනෙක් දැක්කහම අපි හිතනවා එයා ඒ තරම් හොඳ කෙනෙක් නෙවී ගුණවත් කෙනෙක් නෙවී කියලා අපි හල්ලතුම තීරණය කරගෙන තමයි ඒක ඒ කතාබහ ඇතුළත අපි සූදානම් වෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එහෙම තීරණය කරන්න පුළුවන් කමක් නැහැ එතකොට රූපේ නිසා කෙනෙක්ගේ රූපේ නිසා එහෙම කරන්න පුළුවන් කමක් නැහැ තීරණයක් ගන්න පුළුවන් කමක් නැහැ. දර්ශන සම්පත්තිය ඒ කියන්නේ පුජ්‍යලයේගේ රූපේ වගේම මේ දැකීමේදී ඔහුගේ මේ ක්‍රියාකාරකම් තුලත් අපි යම් යම් තීරණ ගන්නවා. බොහොම මේ සුළු කාලයක් ඇතුළත කෙටි කාලයක් ඇතුළත අපි තීරණය ගන්න පුජ්‍යලයන්ව මනින්න. එහෙම මනින්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ වගේම දේශනා කරනවා මේ ලෝකයේ මේ දුටුපමණින් ඒ වගේම වර්ණයෙන් රූපයෙන් මේ වගේ ස්වභාවයන් වලින් අපි තීරණය ගන්න මේ පුජ්‍යලයන් අතර අයහපත් ගති ප්‍රවතුන් ඇති පුජ්‍යලයෝ ඉන්නවා. ඒ මිනිස්සු යහපත් මිනිසුන් අතරේ ජීවත් වෙනවා. මේ අයහපත් මිනිස්සු යහපත් මිනිසුන් අතරේ ජීවත් වෙනවා. යහපත් මිනිසුන් හැටියට සංගවමින් මේ ලෝකේ පුරාම තියෙන දෙයක් ඒක. අයහපත් මිනිසුන් අතරේ අයහපත් මිනිසුන් යහපත් මිනිසුන් අතරේ ඔවුනුත් යහපත් මිනිසුන් හැටියට තමන්ගේ මේ ඇඳුම තමන්ගේ කතාව ඒ වගේම තමන්ගේ රූපය මේවා උපයෝගී කරගෙන එහෙම ජීවත් වෙන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම මනින්න පුළුවන් කමක් නැහැ කියලා. එහෙම මනිනේක තමන්ගේ ඥානවන්තකමක් නෙවෙයි කියලා. ප්‍රඥාවන්ත අය ඉබඳු විදිහට ක්‍රියා කරන්නේ නැහැ. ප්‍රඥාවන්තය ඒබඳු විදිහට ක්‍රියා කරන්නේ නැහැ. ඒ වගේම තවත් එකක් සඳහන් කරන උන්වහන්සේ ඒකටම සම්බන්ධ කරලා දැන් මේ මැටි බඳුනකට මැටියෙන් හදපු භාජනයකට රත්තරන් ගාලා දැන් මේක හරියට බරයි. රත්තරන් ගාලා ඉරෙලා අපි කිව්වොත් එහෙම මේක දැන් රත්තරන් පණි රත්තරන් භාජනයක් කියන. පණිගේ සම්පූර්ණයෙන්ම රන්ම නිමා කළ භාජනයක් කියන. එහෙම වෙන්නේ නැහැ. ඇතුළත අපිට පේන්නේ නැහැනේ. ඇතුළත පේන්නේ නැති නිසා අපි පිළිගන්න මේක රත්තරන් භාණ්ඩයක් කියලා. රන්මුවා භාජනයක් හැටියට අපි පිළිගන්නවා. ඒක හරියට කොයි වගේද කියනවනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන අර යහපත් ගති නැති පුජ්‍යලයේ ඇතුළත හිස් පුජ්‍යලයේ බාහිර ස්වරූපයෙන් අලංකාර කරලා තිබෙන මේ භාජනයේ වගේ මේ හිස් පුජ්‍යලයාගේ අසත්පුරුෂ පුජ්‍යලයාගේ එවැගේම ගුණවත්කමින් තොර පුජ්‍යලයාගේ ස්වභාවය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ වගේම අද ලෝකේ පුරාම අපිට දකින්න ලැබෙන අහන් ලැබෙන දෙයක් තමයි මේ කාසි භාවිතාව කියන එක. ඒ කාසි භාවිතාවන් වලදී නැත්නම් මේ රන් භාණ්ඩ භාවිතාවන් වලදී. ඒ රන් භාණ්ඩ භාවිතාවේදී අද බොහෝ දෙනෙක් ප්‍රදේශම් වෙන මේක නියම රණින්ම කළ දෙයක්ද කියලා සාධික කරගන්න. මොකද මේකේ ඇතුලේ මොනවද තියෙනවද දන්නේ නැහැ. බර තියෙනවා. ඒ බරේ හැටියෙම රන් කියන මේ වටිනා ලෝහයත් ඒ හා සමානවම තියෙනවද කියන සැකේ අපිට තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ වගේ මේ අයහපත් අසත්පුරුෂ පුද්ගලයෝ ඉන්නවා. සත්පුරුෂ බව හඟවමින් ඇතුළත සත්පුරුෂකමක් නැති කිස් බවකින් පිරිච්ච පුජ්‍යලෝ ඉන්න බව පින්නත්. දැන් මේ ලෝකේ දිහා බලනකොට පින්නත් මේ සමාජයේ දිහා බලනකොට බුදුහාමුදුරුවෝ මම මේ අද මාතෘකාව හැටියට මේක ඉදිරිපත් යොදාගත්තේ ඒකයි. අපි බොහෝ වෙලාවට රැවටෙනම අපි බොහෝ වෙලාවට යම් යම් තීරණ ගන්නවා. අර ජටිල පිරිස පිළිබඳව බුදුහාමුදුරන්ට ඇවිල්ලා මේ කොසල් මහරජතුමා කිව්වේ මොකද්ද? ඒ පිරිස රහතන් වහන්සේලා පිරිස. රහතන් වහන්සේලා පිරිසක් ඒ ගියේ. ඒ වෙලාවේදී බුදුහාමුදුරුව මේ කොසල් රජතුමාගෙන් අහනවා, ඔබතුමා ගිහියේ. ඔබතුමා මාර්ගඵලවලට පත් නොවෙච්ච කෙනෙක්. ඔබතුමා කෙලෙස් සහිත කෙනෙක්. කෙලෙස් සහිත වූ මාර්ගඵලවලට පත් නො වූ ගිහි කෙනෙක් හැටියට ඔබ කොහොමද කියන්නේ ඒ පිරිස රහතන් වහන්සේලා කියලා? ඒ පිරිස රහතන් වහන්සේලා කියලා ඔබ තීරණය කරන්නේ කොහොමද? මේ ගිහි කෙනෙකුට ඊළඟට කෙලෙස් සහිත කෙනෙකුට මාර්ගඵලවලට පත් නොවෙච්ච කෙනෙකුට මේ රහතන් වහන්සේලා කියලා මේ මාර්ගඵලවලට පත් වුණා වූ පිරිසක් කියලා, එහෙම නැත්නම් මාර්ගඵලවලට පත් වෙච්ච කෙනෙක් කියලා එහෙම තීරණය කරන්න බෑ. දැන් මේ වර්තමාන දිහා බැලුවහම තියෙන සමහර අයව මාර්ගඵලවලට පත් කරනවා, සෝවාන් කරනවා. ඒ වගේම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් කියන මේ මාර්ගඵලට පත් වුණා කියලා සහතිකක් දෙනවා නේද? එහෙම දෙන්න පුළුවන් කමක් නැහැ. කෙලෙස් සහිත කෙනෙක් මට දෙන්න බෑ කාටවත්වත් එහෙම සහතිකය. ඔබ මම කෙලෙස් සහිත කෙනෙක්. මම මාර්ගඵලවලට පත් නොවෙච්ච කෙනෙක්. මම මාර්ගඵලවලට පත් නොවි මම කොහොමද තව කෙනෙකුට එහෙම මාර්ගඵලවලට පත් වුණා කියලා සහතික දෙන්නේ? මම කොහොමද එහෙම තීරණය කරන්නේ? එහෙම බලයක් තියෙනවා, ධ්‍යාන බලයක් තියෙනවා, මේ බඳු ශක්තියක් තියෙනවා. එහෙම තීරණය කරන්න පින්වත් අපිට පුළුවන් කමක් නැහැ. කෙලෙස් සහිත අය හැටියට ඔබටවත් මටවත් ඉබඳු තීරණයක් ගන්න පුළුවන් කමක් නැහැ. ඉබඳු විනිශ්චයකට එන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ මේ කාරණේ සඳහන් කරලා කියනවා, කොසල් රජතුමාට, රජතුමනි, මේ සිද්ධිලෙග්ග හඳුනා ගන්න, සිල්වත්කම හඳුනා ගන්න, පුජ්‍යලෙගේ සිල්වත්කම හඳුනා ගන්න, ඒ වගේම පුජ්‍යලෙගේ ගුණවත්කම හඳුනා ගන්න, ඒ වගේම පුජ්‍යලෙගේ ඥානවන්තකම හඳුනා ගන්න කරුණු හතරක් තියෙනවා කියලා. සිල්වත්කම හඳුනා ගන්න, ඒ වගේම ගුණවත්කම හඳුනා ගන්න, ඥානවන්තකම හඳුනා ගන්න කරුණු හතරක් තියෙනවා. ගුණවත්කම පින්වත් මේ ජීවිතේකට ඉතාමත්ම අවශ්‍ය දෙයක්. අපි මේ ගුණවත් පිරිසක් වෙන්න ඕන. සිල් කියන එක පංචශීලය කියන එකට අමතරව බෞද්ධයන් හැටියට පංචශීලය කියන එක අපි මේ ආරක්ෂා කරන්න බැදී ඉන්නවා, ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. ඒ වගේම ඒහා සමගම මේ ගුණවත්කම කියන එක ඒ ගුණවත්කම කියන එකටම අදාළම වචනේ තමයි ගැළපෙන වචනේ තමයි සත්පුරුෂකම කියන එක. අසත්පුරුෂකම් අපේ ජීවිතවලින් පුළුවන් තරම් දුරට ඈත් කරලා දාන්න ඕන. නභජේ පාපකේ නිත්තේ නභජේ පුරි සාධමේ භජේත නිත්තේ කල්යාණි භජේත පුරිසුත්තමේ. මේ සත්පුරුෂකම් ඇති කරගන්න හොඳ දෙයක් තමයි මෙන්න මේ පුරුදු වෙන එක. නභජේ පාපකේ මිත්තේ පාප මිත්‍රයන් නරක මිත්‍රයන් අසත්පුරුෂ අය මිත්‍ර කිව්වට හැමෝම මිත්‍ර වෙනවි. මිත්‍ර කියලා කියන්නේ හිතවත්කම කියන එක. හිතවත් වෙන්නේ නැති වෙනවත් හැමෝම. තමන්ගේ පුළුවන්කම තියෙන වෙලාවේදී ඉන්න බොහෝ අය. බැරි වෙච්ච වෙලාවේදී ඒ මිත්‍රෝ කියන බොහෝ අය ඈත් වෙලා යන ඒ මිත්‍රයෝනේ හිතවතෙක් නම් දුකේදී සැපේදී මිතුරු තුමෝ දුක් සැප දෙකෙහිම පැවති කියලා අපේ මේ පැරණි කවිස්ස කියනවා. මිතුරු උතුම් මිතුරු දුක සැප දෙකේම එක වගේ ඉන්නවා කියනවාත්. එතකොට නභජේ පාපකේ මිත්තේ අසුරු කරන්න එපා පාප මිත්‍රයන්. නභජේ පුරිසාධමේ අධම පුරුෂයෝ පහක් මිනිස්සු ඒගොල්ලන් ආශ්‍රය කරන්න එපා. භජේත නිත්තේ කල්යාණේ හොඳ මිත්‍රයන් වාසය කරන්න. හිතවත් මිනිහා කවුද හිතවත් නොවෙච්ච කෙනා කවුද කියලා තේරුම් අරගෙන ඒව ආශ්‍රය කරන්න. භජේත පුරිසුත්තමේ උතුම් වූ මිනිසුන් ඇතුළු කරන්න. උතුම් වූ මිනිසුන් ඇතුළු කරන්න. ඒක පින්වත් අපි හැමෝටම තීරණය කරගන්න පුළුවන්. හැබැයි මේක තීරණය කරන්න නම් දැන් අපි මේ ලෝකේ පුරාම ඉන්නේ උගස්සුණන් ඉන්න හරියට විභාග සමත් වෙලා අධ්‍යාපනයෙන් ඉහළට ගිහිල්ලා උගත් කියන පිරිස ඉන්නවා. හැබැයි මේ උගස්සුණාට බුද්ධිමත් වෙන්නේ නැහැ හැමෝම. සමහර වෙලාවට අධ්‍යාපනයෙන් ඉහළට ගියට බුද්ධිමත්කම කියන එක සමහර අයට උපතින්ම ලැබෙනවා. යමක් පිළිබඳව හොඳ නිශ්චයයෙන් ඉතාමත්ම නිවැරදි විදිහට යමක් පිළිබඳව දකින්න යමක් පිළිබඳව තීරණය ගන්න ඒක බුද්ධිමත්කමේ ලක්ෂණයක් වෙනවා. මම මීට පෙරත් මේ මතක් කරලා තියෙන මෙහි අධ්‍යාපනයෙන් ඉහළ ඉන්න මේ පුතෙක් අම්මා ගැන මට කිව්වේ ආන්දුරණේ අපේ අම්මා ලියන්න දන්නේ නැහැ කියවන්න දන්නේ නැහැ. අපේ ඒ කියවන්න දන්නේ නැති ලියන්න දන්නේ නැති අපේ අම්මා අපේ ගෙදර මේ සැලසුම් කරපු හැටි අපේ වැඩ සැලසුම් කරපු හැටි ඒ වගේම අපේ දියුණුව පිළිබඳව ඇය කර ඒ යම් යම් දේවල් පිළිබඳව අපි මේ ඉගෙනගෙනත් අපිට නම් තාම හිතාගන්න බෑ කියලා. මේ අධ්‍යාපනයෙන් ඉහළ නොගිය කෙනෙක් අධ්‍යාපනය කියන එක අතරම බැලුවාම එහෙම නොලබපු කෙනෙක් මේ නොලබපු මව අධ්‍යාපනයේ නොලබපු මව උගත් කෙනෙක් නොවි මොකද වෙලා තියෙන්නේ බුද්ධිමත් කෙනෙක් නම් ඒ බුද්ධිමත් බව නිසා හොඳ තීරණ අරගෙන හොඳ සැලසුම් කරලා කටයුතු කරන්නේ ඒ මවට පුළුවන්කම ලැබුණා. මගේ ජීවිතේ දැන් මේ අවුරුදු ගානකට කලින් මේක කිව්වි. ඒක මගේ ජීවිතේ බොහෝම තදින්ම මේ මතක හිටින කතාවක්. බොහෝ දේවල් අපි කතා කරද්ද මතක හිටින්නේ නැහැ. එදා ඒ කතා කරපුදී මගේ මේ ජීවිතේ පුරාවට මේක අමතක නොවන දෙයක්. ඒ බුද්ධිමත්කමේ ලක්ෂණයක්. අපි මේ බණ අහන්නේ මේ සමාජයේ යම් යම් වැඩවල යෙදෙන්නේ පින්වත් අපේ තිබෙන මේ උගත්කමත් එක්කම අපේ ළඟ තිබෙන බුද්ධිමත්කමත් එක්කම ඒ බුද්ධිමත්කමත් තවදුරටත් මුවහත් කරගෙන බුද්ධිමත්කම තවදුරටත් නිර්මාණශීලී විදිහට යොදා ගන්න තමයි අපි මේ ක්‍රියා කරන්නේ. බුද්ධිමත් බව නිර්මාණශීලී විදිහට යොදා ගන්න. දැන් බුදුහාමුදුරුවෝ අර කොසල් රජතුමාට තමන් එක්ක කතා කර කර ඉන්න අතරේ අර නිගන්ත ජටිල ඒ පරිබ්‍රාජක පිරිස හම් වෙන්න ගිහිල්ලා වදිනේක උන්වහන්සේ නතර කළේ නැහැ. නතර කරන්න තු ඒකට ඉඩ දුන්නා. ඉඩ දීලා ඊළඟට නැවත ආවහම තමයි මේව කතා කරන්නේ. කතා කරලා මේ වගේම බොහොම පැහැදිලි විදිහට, නිර්වෘල් විදිහට, සාධාරණ විදිහට, පිළිගත හැකි විදිහට කරුණු මේ කුසල් රජතුමාට සඳහන් කරන්නේ. කුසල් රජතුමා ඒක පිළිගන්නවා. දැන් මේවා කිව්වහම මේ සිල්වත්කම ඔහොම මනින්න බෑ. සිල්වත්කම පිළිබඳව තීරණ ගන්න, ගුණවත්කම පිළිබඳව තීරණ ගන්න, ඒ වගේම ඥානවන්තකම පිළිබඳව තීරණ ගන්න ඔහොම පුළුවන් කමක් නැහැ. ඒකට තියෙනවා යම් යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයේ කරුණු හතරකින් උන්වහන්සේ දේශනා කරනවා. මොකද්ද? කෙනෙකුගේ මේ ස්වභාවය තේරුම් ගන්න. කෙනෙකුගේ ස්වභාවය තේරුම් ගන්න. එයා සිල්වත් කෙනෙක්ද? එයා ගුණවත්කම තියෙනවද? ඒ වගේම එයා සත්පුරුෂ කෙනෙක්ද? මේවා මේ දැකපු හැටියෙම තීරණය කරන්න එපා. අපේ අය බොහෝ අමාරුවට වැටෙන්නේ ඒකනේ. අපේ ළමයි බොහොම අමාරුවට වැටෙන්නේ ඒකයි. ළමයට මේ අවබෝධය අපි ලබා දීලා තිබුණා නම් අපිට ඒ අවබෝධය තියෙන්නට ඕන ළමයට ඒ අවබෝධය ලබා දෙන්න. මේ දැක්ක හැටියෙම රැවටෙන්න එපා. සමාජ අවබෝධයේ තිබෙන කෙනෙක් එහෙම මේ දැක්ක හැටියෙම තීරණ ගන්නේ නැහැ. දැක්ක හැටියෙම තීරණ ගන්නේ නැහැ. ඒ තීරණ ගන්න කාලයක් ගන්නවා. කාලයක් ඒ පිළිබඳව යොදවනවා. යොදවන තමයි යමක් තීරණය ගන්නෙ. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ කොසල් රජතුමාට රජදුමනි මේ කෙනෙක්ව මේ දැක්ක හැටියෙම රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ නැපා. කෙනෙක්ව දැක්ක හැටියෙම ටික දවසක් ටික වේලාවක් කාලය ගත කිරීමත් එක්කම එයා මේ ගුණවත් කෙනෙක් කියලා කියන්නේ නැපා. සත්පුරුෂ කෙනෙක් කියලා කියන්නේ නැපා. කාලයන් යනවා පුජ්‍යලේක තේරුම් ගන්න. කාලයක් ගිහිල්ලා තමයි තේරුම් ගන්න වෙන්නේ. සමහර වෙලාවට මුළු ජීවිත කාලය පුරාම ඇසුරු කරලා සමහර පුජ්‍යලයන්ව අපිට තේරුම් ගන්න බැහැ. ඒ බඳු චරිත වලට අපි කියනවා ගූඪ චරිත කියලා. එහෙමත් නැත්නම් গুপ্ত චරිත කියලා. එහෙම චරිතත් තියෙන පින්වත්. ඒ වගේ චරිත අතර අපිට පුජ්‍යලේක තේරුම් ගන්න කාලයක් ගත වෙනවා. ගාත් මිනිස්සු මේ අමාරු වෙන පාවිච්චි කරන වචන නිසා, ඒ පුජ්‍යලයාගේ බාහිර ස්වરૂපේ නිසා, ඒ වගේම ඔහුගේ ඇඳුම් පැළඳුම් නිසා, විවිධ හේතු අරගෙන නැත්තම් ඔහුගේ තිබෙන පෞල් පසුබිම නිසා, ඔහු අඳුනන වෙනත් බලවේග නිසා, ඔහුට යම් කී ශක්තියක් තිබෙනවා කියන විශ්වාසය නිසා ඒ පුජ්‍යලයේ පිළිබඳව තීරණ ගන්නවා. එහෙම තීරණය ගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එහෙම කාලයක් අරගෙන ඒ වෙනුවෙන් කාලයක් ගත කිරීමෙන් තමයි පුජ්‍යලේ මෙයා සිල්වත් කෙනෙක්ද, මෙයා ගුණවත් කෙනෙක්ද, මෙයා ඥානවන්ත කෙනෙක්ද මේවා ගැන තේරුම් ගන්න මේ කාලයක් ගන්න එකට. ඉක්මන් කරලා එහෙම කරන්න එපා. බුදුහාමුදුරුවෝ මේ කොසල් රජතුමාට මේ ජටිල පිරිසගේ මේ සිද්ධියත් එක්කම කාරණේ සඳහන් කරනවා පින්වත්. ඊළඟට දෙවෙනි කාරණේ පින්වත්, අපි විවාහ කාලවට මුලාවට පත්වන දෙයක් තමයි පුජ්‍යලයේ කතා කරන ස්වරූපයට. සමහරු බොහෝම සියුමැලි විදිහට කතා කරනවා. තවත් කෙනෙකුගේ හිත ගන්න විදිහට කතා කරනවා. තවත් කෙනෙක් දැනසන විදිහට කතා කරනවා. අපි එතකොට තීරණය කරනවා හරි හොඳ කෙනෙක් කියලා. එහෙම තීරණය කරන්න බෑ. පුජ්ජලෙවිගේ මේ කතා විවහාරයෙන්, කතාවේ ස්වරූපයෙන්, පාවිච්චි කරන වචන වලින් පුජ්ජලෙක් පිළිබඳව තීරණය කරන්න බෑ. දැන් හුඟක් මේ තරුණ ළමයි මේ තමන්ගේ ජීවිත විනාශ කරගන්න මේ අවස්ථාවක් තමයි මේ කතාවේ තිබෙන මේ ස්වභාවය නිසා. ඒ අය මුලාවට පත් වෙනවා. ගැහැණු ළමයි, පිරිමි ළමයි දෙගොල්ලෝම. ඒ අය තමන්ගේ ජීවිතයේ තිබෙන ඒ වටිනාකම් විනාශ කරගන්නවා මේවට තිබෙන මුලා බව නිසා. ඒ වගේම පින්වත්නි, වැඩිහිටි වෙච්ච ඔබටත් මටත් එහෙම වෙලා තියෙනවා. මමත් මේ කතාවල් වලට මුලාවට පත් වෙලා තියෙනවා. ඈ සමහර කෙනෙක් ගැන අපිට එහෙම හිත වෙනවා. අපි විශ්වාසය ඇති කරගන්නවා. අපේ කැමැත්ත අපි ඇති කරගන්නවා. ඒකකින් අපි මේ කුඩා කාලේ ඉඳලම අදටත් එහෙම වෙනවා. අදටත් එහෙම ඉඳ හිත යම් යම් දේවල් වෙනවා. මුලාවට පත් වෙනවා අපි. මොකද ඒක අර සාමාන්‍යයෙන් පුරුදුන් කමේ ස්වභාවය. ඒ පුරුදුන් කමේ ස්වභාවය නිසා යම් යම් විශ්වාසයන් ගොඩනගා ගන්නවා කතාවේ තිබෙන ස්වરૂපේ නිසා. කතාවේ තිබෙන ස්වરૂපේ නිසා අපි යම් යම් විශ්වාසයන් ගොඩනගා ගන්නවා. මේකට අවශ්‍ය කරන අර මම මුලින් කිව්ව උගත්කම වැඩක් වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය වෙනවා බුද්ධිමත්කම. බුද්ධිමත්කම මේකට අවශ්‍ය වෙන මම මේකට එක උදාහරණයක් කියන්න. දැන් මේ අවුරුදු දෙකකට වගේ උඩදී මම පොඩ්ඩක් ඇලවිලා ඉන්න කාමරේ අර පොඩි හාමුදුරුවෝ ඉන්නවා. මම සාමාන්‍ය ටිකක් නිදා ගන්නවා නම් එහෙම ඒ හාමුදුරුවෝ ටෙලිෆෝන් එක වදිනවා නම් ගන්න බලාගෙන ඉන්නේ. ටෙලිෆෝන් එක ගන්න ඒ හාමුදුරුවෝ නැත්තම් කවුරුහරි දොරට ගහුවොත් ගිහලා දොර අරිනවා. දැන් කවුද දොරට ගහනවා? බෙල් එක ගහනවා. බෙල් එක ගහනකොට මේ හාමුදුරුවෝ දොර ඇරියා. දොර ඇරලා මේ එයත් එක්ක දැන් කතා කරනවා. දැන් එයා එයාව හඳුන්වා දෙනවා. කොහොමද? හාමුදුරනේ මම කතෝලික කෙනෙක්. මම අසනීපෙන් ඉන්නේ. මට වීසා එකක් නැහැ. මට ඇම්බුලන්ස් එකක් කෝල් කරන්න ඕනේ. පන්සලෙන් එක කෝල් එකක් කරන් මට දෙන්න. දැන් මේ හාමුදුරුවෝ දැන් මේක දෙන්න වගේ සූදානමද? ටෙලිෆෝන් කෝල් එක අරන් දෙන්න වගේ සූදානම. මම හිමීට රැඳෙන්න මැකිලා එයාත් ඉන්නවා. මම පැත්තකින් මම ගියා. ගිහිල්ලා ටෙලිෆෝන් එක ඇදලා දැම්මා. වයරේ ටෙලිෆෝන් එකේ වයර එක ඇදලා දැම්මා. ඇදලා දාලා මං ආයතනයක් ආවා. මං ඇහුවා මොකද කියලා. ආන්දරනේ මේ ඇම්බුලන්ස් එකක් කෝල් කරන්න මට වීසාවක් නැහැ නේ. මං අසනීපෙන් ඉන්නේ. මං බැලුවා යට අසනීපයක් නැහැ නේ. බැලූ බැල්මට අසනීපයක් නැහැ. මං කෝ බලන්න කියලා ටෙලිෆෝන් වැඩ කරනවාද කියලා. ටෙලිෆෝන් එක වැඩ කරන්නේ නැහැ නේ හන්දරු. මම කියන වෙන කොහෙන් ආයේ කියලා ගන්න මම උන්නම් සල්ලි දෙන්නම්. ටෙලිෆෝන් එකක් ගන්න කොහෙන් ආවද? කායිනම් මං යන්නම් කෝ. එයා බැලුවේ කාර් එක පන්සලේ දාලා ඇම්බුලන්ස් එකක් මෙහෙට ගෙන්නගෙන ඉතින් යන්න. බිලෙන්නේ කොහෙදද? බිලෙන්නේ පන්සලේ බිලෙන්නේ. පස්සේ මං හන්දරුන්ට ගිහින් ඕ වගේ වෙලාවට කල්පනා කරලා වැඩ කරන්න ඕනේ මේම ආපු පළියට අපේ මේ අනුකම්පාව තිබ්බ පළියට අපිව කරන්න ගිහිල්ලා මේ මේක මේ සංගමයකින් සොසයිටි එකකින් කරන එකක් නේ. ඒ මිනිසුන්ටත් මේක අපහසුතාවක් වෙන අපිත් අපහසුතාවක් වෙන කියලා මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා ඒ ළමයා ඉතින් අර ආපු වාහනේ මේ ඩ්‍රයිව් කරන ළමයා ගියා ඈ අසනීප එහෙම අසනීපයක් යන්න බැරි එකක් නැහැ. අපි මේ යම් තැන්වලදී අපේ මේ අනුකම්පාව කියන එක වගේම අපි අනුකම්පාව තියෙන්න තෝරන, කරුණාව තියෙන්න තෝරන, කෙනෙකුට උදව්පකාර වෙන්න තෝරන, ඒ වගේම මේ ඉන්නේ මොකටද කියන එකත් අපි තේරුම් ගන්න තෝරන. වීසා නැති කෙනෙක් ඊළඟට මේ රැකියාවක් නැති කෙනෙක් ඊළඟට මේ ඇවිල්ලා තියෙන්නේ සිටියකටත් එහා ඉඳලා මේ ළඟ නම් කමකුත් නැහැ. අපි දන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපි මේ තීරණ ගන්න වෙලාවේදී, උපකාරී වෙන වෙලාවේදී අපි බොහෝම කල්පනාකාරීව බුද්ධිමත් විදියට ඒවා ගන්න ඕන කින්නත්. ඒකයි මේ මතක් කළේ. හැබැයි මේවා අපිට මේ ඉගෙනගෙන පොත්පත් වලින් ගත්තේ වනේ. මේ සමාජයේ ඇසුරෙන් ලබාගත් අත්දැකීම් තුලින් තමයි මේවා අපි ලබාගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කතා විවහාරයෙන් කියන එක ඉතාමත්ම වැදගත්. බොහෝ දෙනෙක් අපහසුවටපත් වෙන, අමාරුවටපත් වෙන ප්‍රධානම දෙයක් තමයි පුජ්ජිලුවේ මේ වචන. ලස්සනට කතා කරන දැන් මේ ඡන්දි හම්බෙන්නේ හොඳට කතා කරන කෙනෙකුට. දැන් මෙහි ටෝනිය බුත් ඡන්දිල්ලන වෙලාවේ, දිරන වෙලාවේ මාත් එක්ක කෙනෙක්ව හඳුන්නේ අර ඡන්දි දාන දිනන්න අමාරුයි කියලා. ඉංග්‍රීසි දන්නති කෙනෙක් වගේ එයා කතා කරන්නේ. ඒක නිසා අර දිනන්න අමාරුයි කියලා. මම හැබැයි වුණා මත් නැහිදෙන්නේ දිනයි කියලා වගේ කිව්වා. නේද? හැබැයි තේ වගේ දිනුවා. ඉතින් අර මොකද කතාව කියන එක ඉතාම වැදගත්. ලංකාවේ හොඳට කතා කරන්න පුළුවන් අයට ඡන්ද වැඩිපුර ලැබෙනවා. එයාගේ ඇතුළත මොකක්ද එයාගේ ප්‍රතිපත්තිය මොකක්ද වඩා අර කතාවට මිනිසු ඇදී යනවා කියනවා. දැන් බණ කියනකොටවත් එහෙමනේ. අරහාමුදුරන් හොඳට බණ කියනවා. අරහාමුදුරන්ගේ බණ නම් අහන්න බෑ. දවසක් මේ හාමුදුරුවමක් මෙහි බණ කියලා අපේ මහත් කෙනෙක් වටයිද කිව්වා. ආදරණීය හාමුදුරන්ගේ බණ හොඳයි. ඒ වුණා ටිකක් දිග වැඩි කියලා. ආයෙ දවසක් ඇවිල්ලා මේ මහත්තයා මට නම් කිව්වා හාමුදුරනේ අද තිබුණේ කෝ එතකොට 28ක්. ඒ මොකද? ඒ හැමදෙ එතකොට කියලා හැමදෙස්සම කියනවා. අද තිබුණේ කො අද එතකොට 28ක් කිව්වා. තව කෙනෙක් ඉතින් ඊට තේරුන්නේ මහත් හිලාවේ නිකන් හිටිය මොකද්ද කියලා මම ඒක හැගුවේ නෑ. අද එතකොට 28ක් තියෙනවා කියලා කිව්වා. ඉතින් මේ වගේ කියන මේ කතා විහාර මිනිස්සු එහෙම අල්ලගන්න දේවල් තියෙනවා. ඕනි සිදුවීම් ගැන නම් ගොඩාක් කියන්න පුළුවන්. ඒකට මම කාලය ගත කරන්නේ. කතා විහාරයේ කියන එක පින්වත් පුජ්‍යලේග හඳුනා ගන්න තියෙන සිල්වත්කම හඳුනා ගන්න තියෙන ගුණවත්කම හඳුනා ගන්න තියෙන ඒ වගේම ඥානවන්තකම හඳුනා ගන්න තියෙන මොඳ මිනුම් දන්ත. හැබැයි ඒක ප්‍රවේශමෙන් අපි පාවිච්චි කරන්න ඕනේ. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕනේ. තුන්වෙනි සලහන් කරන පින්වත්නි ජීවිතයේදී පුජ්‍යලේ ක්‍රියා කරන අය වෙනවා. යම් යම් ගැටලු ඇති වෙනවනේ. අපි හැමෝටම ගැටලු ඇති වෙනවා පින්වත්. ගැටලු නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ ජීවිතය ගත කරන මේ ලෝකේ ජීවුනුනා කියලා කිව්වට එන්න ගැටලු වැඩි. දැන් අද මම ගියා මේ රෝහලට ගියා මේ සාස්ජාන රෝහලට බසල්තන් වල ඉඳලා යෝධුවක් දරුවෝ දෙන්නයි නෝනායි මහත්තයා අසමීපේම මේ ෆ්ලයිට් එකෙන් අරන් ඇවිල්ලා තින් සාස්ජාන රෝහලට දැන් ඒ මහත්තයා අමාරුයි තාම ඉන්න මම අඳුරන්නේ ඊයේ කෙනෙක් කියලා පිළිතුරු නූලක් කිව්වා ඉල්ලුවා මං කෝ උදේට පුළුවන් නම් එන්න කියලා මමත් පොඩ්ඩක් ගිහිල්ලා බලලා ඉන්න කියලා මං අද ගිහිල්ලා කතා කරලා ඒ නෝනායි දරුවෝ ඉතන හිටියා කතා කරලා ඒ මහත්තයාගේ පිටිසු නුද්දට ගහලා කතා කරන්න බෑ එයාට තේරෙනවා මේ ජීවිතය කියලා කියන්නේ මේ මහා පුදුම දෙයක් වින්නවත් ඉතින් ඒ වෙලාවේදී අපිට කරන්න පුළුවන් මේ උපකාරය අපි කළා අපිට කරන්න පුළුවන් මේ උපකාරය කළා මම මේක මතක් කළේ ඒ මහත්තයා මේ අසමීපෙන් ඉන්න නෝනා ඒ වෙලාවේදී බොහොම බුද්ධිමත් විදිහට මේ වැඩ කරනවා දරුවන්ව ඒ ගෙනෙල්ලා පියාගෙන එයාගේ මිත්‍රය වතේ විශේෂ විදේශික මේ ලංකාවේ කවුරුවක් හත් නැ බකල් තුනේ නැහෙනි කවුරුවක් හත් පොලිස් තුනක් ඉන්නවා කියලා ගිහුවා ඉතින් ඒ ඇත්ත සම්බන්ධ කර මේ ඇයට ඒ දරුවන්ව බාර දීලා ඒ මහත්තයත් බලාගෙන ඒ වැඩ ඔක්කොම කරනවා. ප්‍රශ්නයක් ඇති වුනහම කම්පා නොවී කලබල නොවී ඉක්මන් නොවී හොඳ තීරණ ගන්න පුළුවන්කම තියෙන දිහා බලලා පුජ්‍යලේ පිළිබඳව තීරණ ගන්න පුළුවන්. දැන් සමහර කෙනෙක් ගැටලුවක් ඇති වුනහම කලබල වෙනවා. ගැටලුවක් ඇති වුනහම ගන්න ඕන තීරණේ කියන්න ඕන දේ පිළිබඳව විමසීමක් නැති වෙනවා. දැන් ගෙවල් දොරවල් වල පින්වත් ගැටලු ඇති වෙන්න ප්‍රධානම දෙයක් තමයි ගැටලු ඇති වුනහම ඒ ගැටලුව निराකරණය කරගන්න මේ හොඳ විදිහේ මේ කියන ප්‍රයෝජනවත් විදිහේ තීරණ ගන්න බැරි කම. ඒ වෙලාවේදී ක්‍රියා කරන්න ඕන ඕන ආකාරයේ පිළිබඳව Tamanta අවබෝධයක් ගන්න බැරි කම. දැන් මේ උගත් සමාජයේ ඒක වැඩි. හැබැයි එදා ග්‍රාමීය සමාජයේ තුල මං හිතන්නේ ලෝකේ පුරාම එහෙම තියෙන්නේ නැති. ලංකාවේ දිහා බැලුවත් ඒ ග්‍රාමීය සමාජයේ තුල ගැටලු නැතුව නෙවෙයි ගැටලු බොහොම අඩුයි. මම මේ ඉඳාස්ලාට මට මතක් වෙන ඒ වගේම මතක් කරලා තියෙන සමහර අය කියලා තියෙන අපේ ගෙදර අපේ අම්මලා තාත්තලා රණ්ඩු වෙන්නේ නැහැ දෙන්න කවදාවත්. හැබැයි එක්කෙනෙක් කොයිලා සමහරලාට බයින තනිච්ච එක්කෙනාට. අම්මා බැන්නොත් තාත්තට තාත්තා කතා කරන්නේ. තාත්තා නිස්සබ්ද. අම්මා බයින් බැන්නොත් එහෙම තාත්තට මොන හරි දෙයක් කිව්වොත් එහෙම ඒකට උත්තර දෙන්නේ යන්නේ නැහැ. ඒකට උත්තර දෙන්න, ඒකට රණ්ඩු වෙන්න, ඒකට කෑ ගහන්න යන්නේ නැහැ. ඒක නිස්සබ්ද වෙ ඉන්නවා. ඊළඟට ආයේ තාත්තා මොන හරි දෙයක් කිව්වොත් එහෙම අම්මත් ඒකට කවදාවත් කිමුකු කියන්නේ නැහැ. නිස්සබ්දින අහගෙනම ඉන්න බැරි නම් මොකද කරන්නේ? එතනින් මග ඇරලා යනවා. එතනින් මග ඇරලා යනවා කියනවා. ඉතින් මේ බුදුහාඳුරුව දේශනා කරලත් තියෙනවා. පරිවර්ජනේ කියන ඒ වචන වලින්ම සඳහන් කරලා තියෙන මගාරින්න කියලා ගැටලුවක් ආවහම ඒ ගැටලුව උග්‍ර වෙලා යනවා පොඩ්ඩක් මග හැරලා ටිකක් තමන්ගේ මනස සකස් කරගෙන ඒවට මුහුණ දෙන්න කියලා. මේ ගැටලු ඇතිවීමේදී ඒ ගැටලු තවත් ගැටලුවක් බවට පත් වෙන බලපාන දෙයක් තමයි ඒව පිළිබඳව නිවැරදි විදිහට හොඳ විදිහට තීරණ ගන්න බැරි කම තියෙනවා. හොඳ විදිහට, නිවැරදි විදිහට, සාධාරණ විදිහට මේ විසඳුම සොයාගන්න බැරි කම නිසා මේ ගැටලු වැඩි කරගන්නවා. ඒ නිසා වැදගත්ම දෙයක් තමයි පුජ්ජිලේක තීරණ ගන්න, පුජ්ජිලේක පිළිබඳව දැනගන්න. මෙයා බුද්ධිමත් විදිහට වැඩ කරනවද, එහෙමත් නැත්නම් මෝඩ විදිහට වැඩ කරනවද කියන මේ තීරණය ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි යම් කිසි කෙනෙක් ජීවිතයේදී ගැටලු ඇති වුණාම ඒ ගැටලුවට මුහුණ දෙන ආකාරයේ දිහා බලලා තීරණ ගන්න එක. තීරණ ගන්න එක. සමහරුන්ට මේ තීරණ එහෙම ගන්න බැරි වුණාම මොකද කරන්නේ? හොඳ විදිහේ තීරණ ගන්න බැරි වුණාම මොකද කරන්නේ සමහරු? පුළුවන් නම් කියන්න බලන්න. ජීවිතේ පරාජය කළා. ජීවිතේ විනාශ කරගන්නවා. ඒ මොකද නිවැරදි තීරණ ගන්න බැරි කම නිසා, මෝඩ කම නිසා ඒ තමන්ගේ ජීවිතේ විනාශ කරගන්නවා. ඒක විසඳුමක් නෙමෙයි. සමහර ලාට තමන්ගේ ජීවිතේ විනාශ කරගන්නව පරිගැනීමේ අදහසින්. තවත් කෙනෙක්ගෙන් පරිගැනීමේ අදහසින් ජීවිතේ විනාශ කරගන්නවා. තරහවට ජීවිතේ විනාශ කරගන්නවා. මේ වගේ නිකම් බාල විදිහේ මේ වැඩවලට එහෙම යොමු වෙනවා. ඉතින් මේ පුජ්‍යලේඛ තීරණය ගන්න පුළුවන් කොසල් රජුරවන්ට බුදුහාමුදුරුව කියනවා, දේශනා කරන රජතුමනි, පුජ්‍යලේඛ තේරුම් ගන්න පුළුවන් හොඳ දෙයක් තමයි, අවස්ථාවක් තමයි, මේ පුජ්‍යලයන්ට ගැටලු ඇති වුණාම ඒ පුජ්‍යලයා ක්‍රියා කරන ආකාරයේ දිහා බලලා ඒ පුජ්‍යලයා ගැන තීරණය කරන්න. පුජ්‍යලයා කොයි වගේ කෙනෙක්ද කියලා තීරණය කරගන්න. ඇසුරට හොඳ කෙනෙක්ද කියලා තීරණය කරන්න. ඇසුරට ගන්න පුළුවන් ප්‍රයෝජනවත් කෙනෙක්ද කියලා තීරණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට දේශනා කළා. ඒ තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ තමයි පින්වත්නි, පුජ්ජිලයේ මේ සිල්වත්කම, ගුණවත්කම, ඥානවත්කම කියන මේ ඔක්කොම දේවල් තේරුම් ගන්න පුළුවන් අවස්ථාව තමයි සාකච්ඡාව කියන්නේ, කතා කරන්නේ. කතා කිරීමෙන්, කතා කිරීමකට ඇතුළේ තියෙන ඒවා පිටට එනවා. ඇතුළේ තියෙන ඒවා පිටට එනවා. ටිකක් වෙලා අල්ලගෙන යනකොට ඒක නොදුනුවත්වම ඇතුළේ තියෙන ඒවා මතු පිටට එනවා. කතා නොකර ඉන්න තරමට පඬිතේ කතා නොකර ඉන්න තරමට පඬිතෙක් වෙනවා. හැබැයි කතා කරන්න ගියාම මොකද වෙන්නේ? පඬිතකම කොහොමද කියලා තේනවා. මෝඩකම් තේනවා. නේ? දැන් සමහර අයගේ මේ කතා කරනකොට ඉතින් මේ මගේ අත්දැකීමෙන් මම දැකලා තියෙනවා මේ ඒ බාල ස්වභාවයන්, බාල ගති, දුර්වල ගති, ඒ වගේම මෝඩ කල්පනාවන්, මෝඩ සිතුවිලි, මේ බොහෝ දේවල් අපි දකිනවා. ඉතින් දැක්කට කියා ගන්නවත් බෑ මේක. ඉතින් ඒක වෙන ක්‍රමයකින් කියන්නත් ඕන. සමහර වෙලාවට කිව්වට මේක තේරෙන්නේ නැහැ. මෝඩකම තියෙනක නම් ඒක කිව්වට තේරෙන්නේ නැහැ. මෝඩකම තියෙන නම් ඒක කිව්වට තේරෙන්නේ නැහැ. ඉතින් පුජ්ජිනේක තේරුම් ගන්න හොඳ දෙයක් තමයි තින්නත් මේ සාකච්ඡා කරන එක, කතා කරන එක. කතා කරාම යාට තේරෙන න්‍යාගිරාව තියෙනවද මේ සත්පුරුෂකමක් කියන්නේ? න්‍යාගාව තියෙනවද කියලා මේ ගුණවත්කමක් තියෙනවද කියලා. ඒ වගේම න්‍යා ළඟ මේ ඥානවන්තකමක් තියෙනවද කියන එක. මේවා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ මේ කිසිම දෙයක් පින්වත් මේ සමහන් කළ කරුණ හතරම මේ සුළු මොහොතකින් කෙටි කාලයකින් ප්‍රය සිහිපේකින් හදා ගන්න පුළුවන් ගොඩනගා ගන්න පුළුවන් දේවල් නෙවෙයි පින්වත්නි. මේවා තමන්ගේ ජීවිතයේ ටිකක් බොහොම බුද්ධිමත් විදිහට යොදමින් ඒවා බුද්ධිමත් විදිහට පාවිච්චි කරමින් මේවා හදා ගන්න ඕන පින්වත්. ඒක ජීවිතයේ දැන් මේවා කොසල් රජුරවන්ට කිව්වේ මේ නිගන්තන පිළිස මුල් කරගෙන ලෝකෝත්තර පැත්ත. මම ඔබගේ අවධානයේ වඩාත් යොමු කරන්නේ පළමුව ලෞකිකව ඔබ මේ දේවල් ජීවිතයට එකතු කරගන්න. පුජ්‍යලේගේ මේ සිල්වත්කම්, ගුණවත්කම්, සත්පුරුෂකම්, ඥානවත්කම් මේ සියල්ලක්ම තීරණය කරන්න පුළුවන් කර්ම හතරක් බුදුහාමුදුරුවෝ සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ සප්ත ජටිල දමන කියන මේ සූත්‍රය අතුරු කරගෙන දේශනා කළා. ඒ දේශනා කළ කරුණු හතරයි ඔබට අද මගේ මේ ධර්ම දේශනාවේදී පැහැදිලි කරන්න මම මේ උත්සාහ කරේ. මේවා එකතු කරගන්න පුළුවන්, පුජ්ජලයක තේරුම් ගන්න පුළුවන්. ඒ කර්ම තමයි කාලයක් අතුරු කරලා පුජ්ජලයේ ගැන තේරුම් ගන්න. මෙයා හොඳද මෙයා නරකද කියලා ඉක්මන් වෙන්න එපා. ඊයේ හවසත් මේ මෙහෙතාව අලුතින් පළමුවෙන්ම දෙන්නේ මාතයයි ඇවිල්ලා. මම ඉඳන් බටිනකෝ හාමුදුරනේ ආපහෙටිකට දැන් හඳුරන්නේ නැති කෝ තාම කවුරුවත්. මම ඒයට ගන්කෝ මම දැන් ඊට කලින් ගියා මේ පිටරක පිරිච්චියක් කියන්න. ඒ පිරිච්චියන්න ගිය වෙලාවේ දෙවෙනි දරුව හම්බ වෙන්න පිරිච්චියන්න. පිරිච්චිය උරනන් පස්සේ නිකන් හාමුදුරනේ දැන් අපි ඇවිල්ලා මේ අවුරුදු පහක් වෙනවා. හාමුදුරුවෝ අපිට කිව්වේ එක දැන් තමයි වටින්නේ. දැන් තමයි අපිට ඒක වටිනාකම තේරෙන්නේ. මම මොනවද මම දන්නේ නැහැ. අවුරුදු පහකට කලින් මම මොනවද කිව්වද දන්නේ නැහැ. මම මොකද්ද කිව්වේ කියලා. අපි හාමුදුරනේ ඇවිල්ලා මුලින්ම පන්සලට ආවේ. පන්සලට ඇවිල්ලා හාමුදුරුත්ේ කතා කළා. හාමුදුරන්ට කිව්වේ හාමුදුරනේ හරි පාළුවේ මිසින් ආශ්‍රය කරන කෙනෙක් ඇත්තෙත් නෑ. මේ දන්න කෙනෙක් ඇත්තෙත් නෑ. මං හාමුදුරුවෝ ඉරිද ආවම නම් බලහන මේ කට්ටියට හඳුර ගන්න පුළුවන්. මේ ඒකම සුවලු හාමුදුරුවෝ මේ හැබැයි එහෙම වුණාට හම්බ වුණාට ඉක්මන් වෙන්න එපා. මේ ආශ්‍රය කරන්න කට්ටිය යාළු කරගන්න. ටිකක් කල්පනා කරලා ප්‍රවේශමින් ආශ්‍රය කරන්න කියලා. මොකද හුඟාට යාළු වෙනෝ යාළු වෙලා බොහෝම ඉක්මනින්ම තරහ වෙනවා. එහෙම වෙන්න එපා. ටිකක් කල්පනා කරලා මෙයාව මට හරියනවද ගැළපෙනවද කියලා කල්පනා කරලා වැඩ කරන්න කියලා. ඒක මම ඊයර ආපු දෙනකත් එහෙමම කිව්වා. මෙහෙම එකක් වුණාය, මෙහෙම කිව්වයි, මෙහෙම සිද්ධියක් වෙලා කිව්වයි කියලා මතක් කරලා එයාට ගුවන් කිව්වා. ඒක නිසා කලබල වෙන්න ඉපා කියලා. ඉතින් මේවා ධර්මපර මේ සූත්‍රවල තියෙන මේ කාරණා ඒවට අදාළයි නේද? සූත්‍රවල තියෙන කාරණා අපිට මේ ඉක්මන් කරලා තීරණ ගන්න බැහැ. එහෙම තීරණ කරන්න ගිහිල්ලා අපි අපහසුවටපත් වෙනවා. අමාරුවටපත් වෙනවා, කරදරයටපත් වෙනවා. ඊට වඩා හොඳ ටිකක් බොහෝම ටිකක් මේ කලබල නැතුව ඉක්මන් නැතුව ඒ අසුරු කරන එක ලං වෙන එක සිද්ධ කරන එක. ඒ නිසා මේ කාරණාවන් ඔබේ ජීවිතයට එකතු කරගන්න මේ තරම මගේ ධර්ම දේශනා විස්තරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දවසේදී මේ ධර්ම දේශනා පවත්වන්නේ